එළඟට ගරු සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මුලස්නේ ගරු මන්ත්‍රීතුමනි, අපි අපේ පාසල් ජීවිත යුගයේදී අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ මහ ගැඹුරු කාර්යයක් ඉදිරි දැක්කා. ගුවන් විදුලි යන්ත්‍රයේ ගාවට ඇවිල්ලා ඒ පවත්වන ශාස්ත්‍රීය දේශනය, විෂාණුබද්ධ දේශනය, රටේ ජාතික ආර්ථිකය මෙහෙවන ඉලක්කයන් පිළිබඳව අපි අසා සිටි හරි සතුටකින්. හැබැයි අද ඒ හිස් ප්‍රලාප ලියවිල්ල බවට පත් වෙලා තියෙනවා. මංගල සමුරිය ඇමතුමා තමුන්ගේ අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දී විශාල සද්දයක්, අර කිකිලියේ බිත්තර දානකොට ගෝර් නාඩුව සද්ද කරනවා වගේ මා හයියෙන් කෑ ගැහුවා. හැබැයි ඒ කිකිලි දාපු බිත්තරේ මංගල සමරීර ඇමතුමා දාපු අයවැය ලේඛනය වගේම හිස් එකක්, පුස් එකක්, නිසරු එකක්. අලුත් ආර්ථිකයට අලුත් ජීවියක් ලබා දෙන්න මංගල සමරීර ඇමතුමා දාපු අයවැය ලේඛනයට පුළුවන් කමක් නැහැ. ඒක නිසරුයි, පුස් සරු නැහැ. ආර්ථිකයට උපතක් ලබා දෙන්න බෑ. රටේ රැකියා ප්‍රශ්නෙට එතුමාලා පොරොන්දු වෙච්ච දසලක්ෂයක රැකියා ලබා දෙන වැඩපිළිවෙලට යෝජනාවක් නැහැ. රටේ විදේශ ආයෝජන දෙගුණ කරනවයි කියන ඉදිරිපත් කරපු මැතිවරණ පොරොන්දුවට ඒ අරමුණට ළඟා වෙන්න බෑ. අපි දන්නවා, ගරු මන්ත්‍රීතුමා කතා කළා, 2015 බාර ගන්න ඉස්සෙල්ලා රට වැටිලලු තිබ්බේ. මම හිතන්නේ එතුමට මේ මහ බැංකු වාර්තාසා මේ අයවැය ලේඛනවලින් ඉදිරිපත් වෙන කරුණු පිළිබඳව තව අවබෝධයක් නැහැ. අපි දන්නවා, ඔබතුමා කියන්නේ 2015 වන විට අපේ රටේ සංවර්ධන වේගය 106 ඉලක්කයේ ඉක්මවා ගියා. 106 ඉලක්කයේ ඉක්මවා ගියේ රටේ ජාතික ආර්ථිකය මහ පරිමාණයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. අද වන විට 2017 වර්ෂය වන විට 3.1කින් රටේ සංවර්ධන වේගය කඩාවැටෙනවා. රටේ කොටස් වලින්ද බල කඩාවැටෙනවා. 131කට බොරුව නෙමෙයි, 131කට තිබ ඩොලර් එක 180 දක්වා ගමන් කරනවා. ඒ නිසා ඉතින් දෙයියනේ, ඩොලර් එක අපි කියන එකක් ඈ. ඒකේ වාර්තා මොකද්ද? ඩොලර් එකේ කොටස් වලින්ද බලේ වාර්තා මොකද්ද? මහ බැංකුවේ නිලධාරීන් ඉන්නවා අහගන්න. මහ බැංකුවේ නිලධාරීන් එනවා කියන්න ඕනේ සංවර්ධනයේ කඩාවැටලයි කියලා. තමුන්නාන්සලා අපි ඔප්පු කරද්දී ඒක නැහැ කියනවනේ මහ බැංකුවේ නිලධාරීන් එහාගෙන. ඒක තමුන්නාන්සලා ඒක දැනගන්න ඕනේ ඒ අයගෙන්. දැන් ඒ නිසා රට ආර්ථික වශයෙන් විහිළුවක් බවට පත් කරලා, පරාදීන කරලා, විනාශ කරලා රටේ සංවර්ධන වේගය කඩාදාන දැන් කියනවා 2015ට වඩා ගොඩ ගත්තලු. මොන අංශෙන්ද, මොන ශේෂයෙන්ද, කුමන අංශයක සංවර්ධනය ලැබල් තියෙන්නේ, කුමන ප්‍රගතියක්ද? තමුන්ගේ මැතිවරණ ඉලක්ක යෝජනා කරපු ඉලක්ක සංවර්ධනය කරන්න අද අනුගමනය කරපු ක්‍රියාමාර්ග මොනවද? දැන් කියනවා, කියාගන්න දෙයක් නැතුවට, අර 2018 වර්ෂයේ මාස 2ක් දින 57ක් ආණ්ඩුව වෙනස් වූ නිසා සංවර්ධන වේගය වෙනස් වුණාලු. දෙයියනේ, මහ බැංකු වාර්තාව කියන්නේ 2017 වර්ෂයේ 3.1 වැටිච්ච එක ගැන, 2018 ඔක්තෝබරය ගැන කියන්නේ නැහැ. ඒකත් මේ මන්ත්‍රීවරු පටලගෙන ඉන්නේ. මහ බැංකු වාර්තාව ඉදිරිපත් කරන්නේ 2017 සංවර්ධන වේගය කඩා වැටිච්ච එක ගැන. 2018 කියන්නේ නෙමෙයි, 2008 කාරණේ තමයි දැන් කියන්නේ. 2018 ඔක්තෝබර් මාසය ගැන අපි දන්නවා. 2018 ඔක්තෝබර් මාසේ එක සිදුවීමක් වුණා. අවුරුදු 3 හමාරක් පායපු නියඟෙන් ඉරිතලා ගිය වියලිච්ච වැහි පොදක් නැති මේ රටට ඔක්තෝබර් මාසේ වහින්න පටන් ගත්තා. එසා කුසිකර්මයේ ශේෂ්ත්‍රයේ යම් අස්සන්නම් මේ අවුරුද්දේ ලබලා තියෙනවා. ඒ නිසා ඒ අස්සල් ලැබීමත් එක මෙන්න 6 වෙනි පරාක්‍රම වගේ ආහලින්ට සුවම්පෝස්සිකලේ එයාගේ යුගයේ කියලා අගමැති රණ වික්‍රමසිංහ මහත්තයා කියනවා. එක්සත් ජාතික පාක්ෂිකයොත් හිනා වෙනවා. ආහාරින්ට ස්වයං පෝෂණය කළාලු. බිලියන 215ක් ආහාර ද්‍රව්‍ය මේ රටට ගෙන්නන්න වියදම් කරන රටක නායකයෙක් කියනවා. ආහාර ගියවර්ෂයේ බිලියන 215ක් ආහාර පිටරටින් ගෙන්වීම සඳහා වියදම් කරන නායකයෙක් කියනවා. රට ආහාර වලින් ස්වයං පෝෂණය කළාලු. 6 වෙනි පරාක්‍රම බාහුලු. 6 වෙනි පරාක්‍රම බාහු දන්නවනම් වහකහල මැරෙනවා. මෙහෙම කියනයි මේ රටේ නායකයෝ වෙනයි කියලා දන්නවනම්. ඒ නිසා රටේ සමස්ත ආර්ථිකය බිඳ වට්ටල ඉවරයි, විනාශ කරලා ඉවරයි. ආයෝජකයේ රට හැරදාලා යනවා. දැන් අපි ඔප්පු කරනවා ඒක. මේ රටට අලුත් නිෂ්පාදකයෝ, අලුත් ව්‍යවසායකයෝ, ස්වදේශීය කර්මාන්තකාරයෝ සියලු දෙනා විනාශ වෙලා තියෙන්නේ. අද ඔබතුමාලා කියන විදිහට බුලත් විර කඩයක්වත් අලුතින් පටන් ගන්න නැහැ. බුලත් විර කඩයක්වත් ඇයි පටන් ගන්න නැත්තේ? ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරය කරන්න නිදහසට දීලා නැහැ. ව්‍යාපාරික යාන්ත්‍රණයේ තමුන්නාසලගේ ආණ්ඩුව මෙහෙවනවා රජතුන් කට්ටිය. පාස්කර් ලිංගම් චරිත රත්තත් වෙලා ඒ අය තමයි මේ අමාත්‍යංශ මෙහෙවන්නේ. තමුන්නාසල නෙමෙයි, රණදි වික්‍රමසිංහ මහත්තයා, මංගල සමරවීර මහත්තයා, මංගල සමරවීර මේ අය තමයි ආර්ථිකය මෙහෙවන්නේ. අලුතෙන් රටට අලුත් දෙයක්, රටක්, රටට ආදරයක්, රටට ගෞරවයක්, ඉදිරි පරම්පරා පිළිබඳ විශ්වාසයක් නැහැ ඔවුන්ගේ සමහර ක්‍රියාමාර්ග. ට්‍රිලියන ඉක්මවා ගිය හොරකම් ප්‍රමාණයක් රටට ඉතුරු කරපු එක තමයි මේ තුන් කට්ටුව එකතුලා කළේ. තමුන්නාසල කීප දෙනෙක් හොරකම් කළා නැහැ. අපි ඒ චෝදනාව කරන්නේ නැහැ. මම ඔප්පු කරනවා මුලස්නේ ගරු සභා මන්ත්‍රීතුමනි, මේ අපේ රටේ ආර්ථික ශේෂයේ සුවිශේෂතරත්වය තමුන්නාසල සංචාර ව්‍යාපාරේ කතා කළානේ. සංචාරක ප්‍රවර්ධන අධිකාරී හිටපු අධ්‍යක්ෂ නිල්මන් නානායක්කාර මහත්මයා, මේක කියන්න මම ඇමතිවරුන්ට නෙමෙයි නිලධාරීන්ට කියන්නේ මම මේ කාරණේ. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට මේ අනුතරගීව කරන්නේ. මගේ නඩුව ඉවත් කරගෙන මාව නිදොස්කට නිදහස් කළා. මගේ ව්‍යාපාරවලට හානිය මැනීම අසීරුයි. ඔබට චෝදනාවක් දැම්මා මූල්‍ය අපරාධ කොට්ටාසේ වංචා කිරීම සම්බන්ධයෙන්. ඔහුගේ බිරිඳ ලියුකේමියා රෝගය හැදිලා පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබනවා. බලන්ඩ අවස්ථාව දුන්නේ රිමන්ඩ් බන්දනාගාර ගත කළා. දරුවෝ දෙන්න ඉස්කෝලේට යන්න විදිහක් නැහැ. තාත්තා හිරවාරයට ගෙනියනවා. අන්තිමට කියනවා චෝදනාව වැරදි, මූල්‍ය අපරාධ කොට්ටාසේට අපරාධේ යැව්වේ නිදොස්කට නිදහස් කියලා. ඒ නිසා මේ රටේ ව්‍යාපාරිකයෝ මූල්‍ය අපරාධ කොට්ටාසේ නැමැති ආයතනෙට ගෙල්ලා දණ ගස්සලා මේ රටේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ස්වදේශික කර්මාන්තකරුවන්ට, විදේශික හොර ජාවාරම් කාරයින්ට, මලික් සමරවික්‍රම ඇමතුමාලත් එක්ක හොර ගනුදෙනු කරන බිස්නස් කාරයින්ට, මහපොළ මූල්‍ය අරමුදල මම ඉගෙන ගත්තේ මහපොළ අරමුදලෙන් බිලියන 10ක මිලියන 10ක හොරකමක්. ඊළඟට ස්ලිට් ආයතනයේ මිලදී ගැනීමේදී මහපොළ භාරය විනාශ කර දැම්මා. මේ රටේ මහජන දේපොළ හොරකම් කරමින් මේ අහිංසක නිලධාරීන්ව දඩයම් කරනවා. මට ඉතාම ඕනකමක් තියෙනවා කියන්න මේ නිලධාරීන් වෙනුවෙන් මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ පාලකයෝ ගැන තඹ සතයක් විශ්වාස කරන්න එපා. මේ පාලකයෝ ද්‍රෝහීන්. ලලිත් වීරතුංග මහත්තයර දඩුවම් කරද්දී, ලලිත් වීරතුංග මහත්තයර දඩුවම් කරද්දී මේ රටේ හිටපු ඉහළම නිලධාරියා, රාජ්‍ය නිලධාරියා සිල්රදී සම්බන්ධ සිද්ධියේදී මොකද්ද කරුණ ඉදිරිපත් කළේ? එහෙම නිලධාරියෙකුට පෙන්නන්න ඕනේ හොරකම් කළොත් දඩුවම් ලැබෙනවයි කියලා පෙන්නන්න ඕන නිසා තමයි ලලිත් තීර්තුංග මහත්තයා අවුරුදු 15ක් හිරේට දැම්මේ. දැන් ඇපිල් අධිකරණයේ තීන්දුවක් දෙනකම් බලන් ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවේ නායකයින්ට, අර්ජුන මහේන්ද්‍රන්ට ලලිත් තීර්තුංගට තිබෙන නිදහස දීලා තියෙනවද? මොකද්ද තත්ත්වය? මොකද්ද වෙනස? එනිසා මේ රටේ ඉහළ රාජ්‍ය නිලධාරියාගේ ඉස්සර මට වෙලා නැහැ. ඉහළ සුළු ව්‍යාපාරිකයාගේ ඉඳන් මේ රටේ ආදරය කරපු ස්වදේශීය සියලු කර්මාන්තකාරය ව්‍යාපාරිකින්ට මේ රටේ ව්‍යාපාර කිරීමේ පා කරලා තියෙනවා. මේ රටේ ව්‍යාපාරයක් කරන්න බෑ. එහෙනම් තමුන්නාසලාට මම ඔප්පු කරන්නේ ආර්ථික වශයෙන් රාජ්‍යංශයේ නිෂ්පාදනයක්, කර්මාන්තයක්, වර්ධනයක් නැහැ. පෞද්ගලිකංශයේ නිෂ්පාදනයක්, කර්මාන්තයක්, ව්‍යාපාරයක්, ව්‍යවසායකට අතදීමක් නැහැ. එහෙනම් මේ රට කොහේ කරාද ගමන් ගන්නෙ? ඒ නිසා තමුන්නාසලට මේ අයවැය ලේඛනයේ දිනාගන්න ඡන්ද දෙන්නේ කවුද? මේ ආණ්ඩුවට මේ අයවැය ලේඛනයේ සම්මත කරගන්න බහුතරයක් නැහැ. ඒ සඳහා දැන් එකම එක යැපීම් මාර්ගයක් තියෙනවා. දෙරට ජාතික සන්ධානයට පුළුවන් තමුන්නාසලට සහයෝගය දෙන්න. ඒ සඳහා දැන් කියන්න ඕන දෙයක් තියෙනවා අද දවසේ. ඒ තමයි දෙරිදා සන්ධානයේ සුමන්ත්‍ර මන්ත්‍රීතුමා මම මේ ප්‍රකාශය කරන්නේ. මේ රට වෙනුවෙන් කරන්න ඕන ප්‍රකාශය නිසා සුමන්ත්‍ර මන්ත්‍රීතුමා පහුගිය කාර් සීමාවේ හැමදාම කිව්වා මන්නාරම සමූහ මිනි වල ගැන අපේ ආරක්ෂක හමුදා විසින් සිදු කළේ. ඒකට යුද අපරාධ චෝදනා එල්ල කරන්න ඕනේ, ජිනීවා එක්කයි යන්න ඕනේ චෝදනාපත්‍රයේ ලැයිස්තුවේ තියෙන්න ඕනේ කියලා සමන්ත්‍ර මන්ත්‍රීතුමා මන්නාරම් සමුහ මිනිවල ගැන කිව්වා. දැන් අද කියනවා විශේෂඥ කණ්ඩායමක් විදේශීය පෘතුගීසි කාලයේ තමයි මේ සමුහ මිනිවල අයිති කියලා. පෘතුගීසි කාලයේ තමයි මේ සමුහ මිනිවල අයිති. දෙයනේ දැන් ඒ මැරිච්ච මිනිස්සු වලෙන්න කියලා කිව්වත් පෘතුගීසි කාලේ තමයි මේ ඇටකටු අයිති කියලා සුමන්දිර මන්ත්‍රීතුමාට කැමති නෑ ඒක කියන්න. එයා කියන්නේ නෑ ඒක. ඒක නැවතත් අපේ ආරක්ෂක හමුදාවල කරපිටට දාන්න තමයි සුමන්දිර මන්ත්‍රීතුමාට ඕනේ. ඒ නිසා මෙතුමලා දෙවිඩි ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න වැඩපිළිලක් නෑ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව උතුරු ප්‍රදේශයට දුම්රිය තොටිපළ යුද්ධයෙන් විනාශ වෙච්ච පාරවල් සියල්ල ප්‍රසංස්කලා කළා. පාලං 400කට වැඩි අධි ප්‍රමාණයක් හැදුවා. දීවර ශේෂ්ත්‍රයේ නැගෙනහිර උදානේ සිද්ධ කළා. උතුරු වසන්තයේ මගින් සෑම ප්‍රදේශයකට අවශ්‍ය යටිතල පහසුකම් 190ක් විදුලිය තිබුණේ ජනතාවට විදුලිය දුන්නා. නමුත් අද තමුන්නාසල අහිංසක ද්‍රවිඩ ජනතාවට සහන දෙන්නේ නැහැ. තමුන්නාසල දීලා තියෙන්නේ එල්ටීටී හිතක අන්තජාතිවාදී සංවිධානවල උවමනාවන් වෙනුවෙන් කප්පම් දීලා දැන් ඔන්න අයවැයලේ කෙනේ සම්මත කරගන්න යනවා. යෝජනා මොනවද? සංහිඳියා කාර්යාලයට මිලියන 200යි. සංහිඳියා කාර්යාලයට 6000 කාටද? අහිංසක ද්‍රවිඩ ජනතාවට උදව් කරනවට අපි කැමති. රටක් විදියට මේ රටේ පීඩාවට පත් වෙච්ච අහිංසක ද්‍රවිඩ ජනතාව සහන දෙන්න ඕනේ. සංහිඳියා කාර්යාලයට මිලියන 200යි. අතුරුදහන් වූවන් සඳහා රුපියල් 6000යි මාසකට. මියගේ එල්ටීටී අතුරුදහන් වූ එල්ටීටී සැකකරුවන් ඇතුළත්. එහෙනම් මේ උතුරු නැගෙනහිර නිරායුධ අහිංසක ආර්ථික වශයෙන් නැගිටින්න මිනිසුන්ගේ ජීවනෝපාය සපයීම සඳහා වැඩපිළිවෙලක් නැහැ. හැබැයි අන්තවාදී ජාතිවාදී දේශද්‍රෝහී කල්ලිවල මේ දේශද්‍රෝහී කල්ලිවලට අතබැද ගන්න ගෙච්චර අමාරු නැහැ. ද්‍රෝහින්ට ද්‍රෝහින්ට හැමදාම එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයවේ ලේකනේ පුරාම එක දෙයක් තියෙනවා. මව්බිමට ආදරය කරන්නේ නැති ප්‍රකාශය තමයි මේ ආයවේ ලේඛනයේ තුලක් තියෙන්නේ. ජිනීවා නුවරට ගිහිල්ලා අස්සම් කරලා එනවනම් තමුන්ගේ රටේ හමුදාව යුද අපරාධ කරයි කියලා තමුන්ගේ රටේ ඇමතියෙක් ඒ ඇමතියෙක්ගෙන් රටක් ගැනවත් රටේ ආර්ථිකය හදයි කියලා බලාපොරොත්තු වෙන විදියක් නැහැ. එවැනි පාලකයෝ හදන ආයවේ ලේඛනයක්වත් අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා දැන් ඔන්න තල් අරමුදල තියෙනවා. තල් සංවර්ධන තල් අරමුදල කියන එකක් ඇති කරලා තිනවා. බිලියන මිලියන 5000ක මුදලක් ඒ සඳහා වෙන් කරලා තිනවා. හැබැයි ප්‍රථම වතාවට ඩයස්පෝරාවෙන් දෙමළ කියන වචනේ පාවිච්චි කරලා නැහැ. හරි කපටි ආකාරයෙන් මේක තියෙන්නේ පොතේ. ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගන්නත් ඒ අරමුදලට ඒ මෙතින් මේ සඳහා හිතයිශීගෙන් තාගිශීලීන්ගෙන් විශේෂයෙන්ම ඩයස්පෝරාවට අපි ආරාධනා කරනවා. මෙම අරමුදල මහා භාණ්ඩාගාරයේ විසින් පරිපාලනය කරනවා. ඔන්න මෙන්න ඡන්දෙ ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා ඩයස්පෝරාවට, අන්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායමට. ඒ අයගේ මනදොල පිරවලා ඒ අයගේ මනදොල පිරවීම තුළින් තමුන්ගේ පටු ඉලක්ක අරමුණු සාර්ථක කර ගැනීම මිසක්ක තම පැවැත්ම මිසක්ක රට පිළිබඳව රටක වර්ධනය පිළිබඳව රටේ ආර්ථික ප්‍රගමනය පිළිබඳව මේ රටේ තරුණන්ට රැකියා ලබා දීම පිළිබඳව සුනකෙයින්ට බෙහෙත් දෙන්නත් කරන්න මිලියන 100ක්ෙන් කරනවා. උපාධිධාරීන්ට රැකියාවේ ලබා දෙන්න රුපියලක්වත් එන් කරන්නේ නැහැ අය වැලේ කෙනෙන්. උපාධිධාරීන් මෙරට 70,000 උපාධිධාරීන් රැකියා ලබා දෙන වැඩි පිළිලක් නැහැ. ඔවුන් ආර්ථිකයට ප්‍රයෝජනයක් නැත්තම් මෙවැනි උපාධි පෞගිය කාඩ සීමාවේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම පිළිබඳ රටක් වශයෙන් අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් ඒ නිසා සමස්ත අධ්‍යාපන ශාස්ත්‍රයේම බොරු ව්‍යාජ සංඛ්‍යාලේඛන මත පැටවිලා තියෙන්නේ. අපි දන්නවා මේ ආණ්ඩුව පෞගිය වසර ගණනාවක් තුල තිස්සේ අයවැය ලේඛනය කියලා ඉදිරිපත් කරපු සියලු ලේඛන හිස් ප්‍රලාප පුස් ප්‍රලාප මංගල සමරීර ඇමතුමාගේ ප්‍රකාශයත් හිස් පුස් නිසරු සරුනේ. ඔබ දන්නවා කරු මුලාසේ සභාපතිතුමනි, මේ ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පෞද්ගල අවුරුද්දේ වෙන් කළ මිලියන 57000ක මුදලක් ආසන්න මුදලක් වෙන් කළා. හැබැයි වියදම් කරලා තියෙන්නේ මිලියන 3600කට ආසන්න ප්‍රමාණයක්. 57000ක් වෙන් කරනවා, 3600 වියදම් කරනවා. සුරංගනා කතා ටිකක් කියනවා. සුරංගනා කතා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමණය, ප්‍රගතිය, ආස් මාලිගා, සිහින මාලිගා, කාටද මේ බොරුව කරන්නේ? කාත් එක්කද මේ රැවටිල්ල සිද්ධ කරන්නේ? කාවද මේ ගොනාට අන්දන්න යන්නේ? එයි මේ රටට
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
මේ රටේ ඉදිරි ගමනට ඇති ඵලය කුමක්ද? ඒ නිසා වියදම් නොකරන, වියදම් කරන්න බැරි බොළඳ දියාරු ඇස්තමේන්තු ටිකක් විතරක් ඉදිරිපත් කරනවා. ඒ ඇස්තමේන්තු ටික විතරයි තමුන්නාසේ තියෙන්නේ. ඒ නිසා ලොකු ප්‍රකාශ කරනවා සිහින මාලිගා, සුරක්ෂා රක්ෂණ ජනාධිපතිතුමා සුරක්ෂා රක්ෂණය නවත්තනවා. ඇයි නවත්තන්නේ? සුරක්ෂා රක්ෂණ ටෙන්ඩරි අවලක් කරන්නයි ජනාධිපතිතුමා කියයි. ඇයි? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව තිබ මේ ටෙන්ඩරේ විදේශීය සමාගමකට පවරන්න යනවා. ඒ නිසා මේ අධ්‍යාපන ඇමතිත් එකයි, මේ අගමැතිත් එකයි, මේ ආයෝජන පවර්ධන මලි සමරික්නවත් එකයි, මේ ඔක්කොම කට්ටිය මේ රටේ සියලුම දේවල් පිටරටකට විකුණන්න පුළුවන් නම් මංගල සමුද්‍ර ඇමතුමත් එකයි. ඒ නිසා ඒ බටහිරට විකුණන ගැති ප්‍රතිපත්තිය, රක්ෂණය කියන්නේ මූල්‍ය ශ්‍රේෂ්ඨයේ ඉහළම ලාභ. ඒ නිසා විකුණන්න පුළුවන් නම් ඒ තමයි උන්ගේ එකම කාර්යය. අවසාන වශයෙන් මොවුන් ව්‍යාජ ණය උගුලක් මවා පෙන්නනවා තරුණයින්ට, විදේශ රැකියා ශ්‍රමිකයින්ට. මේ සියලු දෙනාට ව්‍යාජ ණය උගුලක් පෙන්නනවා, මේ ණය ලබා ගන්න පුළුවන් කියලා. ඒ ඔස්සේ අවසාන වශයෙන් මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය ණය කර ඒ අවසානයේ විදේශීය සමාගම් වලට විකුණා දැමීම ඇර මූන්ට ඊට වඩා මේ රටේ තරුණයින්ට හෝ වෙනත් අයට සේවය කිරීම අවශ්‍යතාවයක් නැහැ. එහි අවසාන අරමුණත් බැංකු පද්ධතිය රාජ්‍ය මෙරට ජාතිය හදවත බඳු රාජ්‍ය බැංකු පද්ධතිය විකුණා ගැනීමේ කූට වැඩ පිළිවෙල තමයි ඒ තුලින් සිද්ධ වෙන්නේ. ඒ නිසා රටට ඉලක්කයක් නැහැ.
ඔබතුමාගේ කාලය අවසානයි.
හොඳයි. මම අවසාන රටට ඉලක්කයක් නැහැ, අරමුණක් නැහැ, ගමනක් නැහැ, වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා අරමුණක් නැතුව, වැඩ පිළිවෙලක් නැතුව රට විනාශ කරපු ආණ්ඩුවට කියනවා gedare yanda කියලා. බොහොම ස්තුතියි.
මීලකට ගරු අබ්දුල් හලීම් අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 15ක පමණ කාලයක් තියෙනවා.
මූලසන හොබවන ගරු මන්ත්‍රමනි, ගරු මංගල සමර අමාත්‍යතුමාගේ එතුමා ඉදිරිපත් කරපු මේ දෙවනි ආයවැය සම්බන්ධව අදස් ඉදිරිපත් වීමට අවස්ථාවක් ලැබීම ගැන
ඔඩර් ප්ලීස්. විමල් රත්නායක මැතිතුමා මූලසන ගන්න.
මුලසුන මන්ත්‍රමනි, මෙම ආයවේ ලේඛන සම්බන්ධව පසුගිය කාල පුරාම අපි දැක්කා විවිධ විවේචන විමර්ශන. මේ මතක ඇතුළේ මේ ආයවේ ලේඛනය ඉදිරිපත් කරන්න පෙරත් මේ ආයවේ ලේඛනය සම්බන්ධව අදහස් පළ වුණා සමහරයි. විශේෂයෙන්ම විපක්ෂය කියා සිටියේ මේ ආයවැය මැතිවරණය ඉලක්ක කරගත් ආයවැයක් හැටියටයි. නමුත් අද හැමෝට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආයවැය ලේඛනය මැතිවරණ ඉලක්ක කර නොගත් රට වෙඩිච්ච තැනින් රට මුදවාගෙන ආර්ථිකය ශක්තිමත් කරමින්, ඒ වගේම මහජනතාවට සහන රැසක් සැලසමින් ඒ වගේම අපේ විවිධ පාසල් තියෙන අඩුපාඩුකම් සම්බන්ධව අධ්‍යයනය කරමින් එය අඩුපාඩුකම් සම්පූර්ණ කරමින් මේ ආයවැය ඉදිරිපත් කළ අද කවුරුත් පිළිගන්න හමාරයි. අපි කාටත් හමුදා කරන්න බැහැ ඔක්ටෝබර් 26 වෙනිදා මේ රටේ දේශපාලන වශයෙන් ඇති වුණු ව්‍යාකූලතාවය. වගේම ඒ තුලින් අපි හැමෝටම හොඳ පාඩමකුත් ඉරගන්න ලැබුණා. ඒ තමයි රටේ මූලික නීතිය. ඒ ව්‍යවස්ථාව හිතුමතේ කාටත් හසුරවන්න බැරි බව එකෙන් ඔප්පු වුණා. ඒකේ අපි දැක්කේ රටේ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අග්‍රමාත්‍යතුමා වෙන්න පුළුවන්, නැත්නම් අමාත්‍යවරුන් ඇමතුම් කාටත් රටේ මූලික නීතිය වෙනස් කරන්න බැරි බවයි අපිට දැනගන්න ලැබුණේ. ඒ ව්‍යාකූලතාවයෙන් විශේෂයෙන්ම ඒ මාස දෙක නැත්නම් දවස් 52 කාලය තුල අපේ රටේ සියල්ලම එන හිටුණා. විශේෂයෙන්ම අපි රජයේ හැටියට කරන සංවර්ධන වැඩපිළිවෙළ සියල්ල වගේම එන හිටියා. ඒ වගේම පාඩුව දිහා බලන විට මම හිතන්නේ බිලියන ගණනාවක් පාඩුව අපිට හිමි වුණා. මම ඊයේ පෙරේදා අපේ ආචාර්ය හරි සිල්වා මැතිතුමාගේ කතාවට එහුම්කන් දෙන්න පුළුවන්කම. එතුමාගේ කතාවට පෙර කතා කරේ අපේ බන්දුල ගුණවර්ධන සූරින්. එතුමා බන්දුල ගුණවර්ධන මැතිතුමා විශාල තර්කයක් ගෙනාවා. අපේ රජයේ මේ ආර්ථික හසුරුවීමේ තත්ත්වය වැරදි බවයි එතුමා පෙන්නු කරන්න උත්සාහ දැරුවා. හැබැයි ආචාර්ය හර්ෂමතුමා එතුමා ආර්ථික විශේෂඥ හැටියට එතුමා මද ඒ තර්කයේ එක වචනයකින් බිඳ හැලුවා. ඒක අපි හැමෝම දැක්කා. ඒ ගිනාපු බොරු තර්කයේ නිසා බන්ද සූරින්ට මේ ගර්භයෙන් පිටතට සිද්ධ වුණා. ඒ වගේම තමයි අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මත් මම දැකලා තියෙනවා. විශේෂ පන්සල් වලට ගියාම එතුමාගේ විශේෂ මාතෘකාවක් වෙන්නේ මේ රුපියල අව ප්‍රාතිවීම සම්බන්ධ තමයි එතුමාගේ කතාව. හැබැයි අපේ අමාත්‍ය හර්ෂසිල් මහත්මයා ඒ ප්‍රශ්නක් ඇහුවා හිටපු ජනාධිපතිතුමාගෙන්. එතුමා මේ බලයටපත් වෙච්ච ඒ 52 වෙනි ඒ කාල වකවාණු තුල මේ රටට $1 කර ගිනාවද කියලා. එතකොට ඒ ප්‍රශ්න අහපුවාම ජනාධිපතිමත් මේ සභාගර්භයෙන් පිටත් වුණා. මෙන්න මේකයි තත්ත්වය. ශිෂ්‍යාව කවුද දන්නවා බදු කෙසේ සම්බන්ධ කවුරු විවේචනය කළ නමුත් රජයක් හැටියට රට පාලනය කිරීම සඳහා පත් වෙන ඕනෙම රජය මම අද විපක්ෂයේ ඉන්න ඒ මන්ත්‍රණ පවා ඒ ආණ්ඩුව කරන කාලේ ඒ බදු ගැසීම එක සිදු වෙනවා. එහෙම නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් මට මතකයි එදා බන්දුල සූරින් එදා කිව්වේ ආවේ කතාවේදී විශේෂයෙන්ම මේ බදු ගැසීම නවත්තන්න මේ සක්‍රයාගේ පුතා වෙන වයිමාටත් බැරි බවයි එතුමා එදා සඳහන් කළේ. එහෙම කියපු බන්දුලගුණ මහත්මයා දැන් බදු සම්බන්ධව ලොකු විග්‍රහයක් කරනවා එතුමාගේ විපක්ෂ පුටේ වාඩි වෙන. දැන් පොදුවේ අපි කවුරු දන්නවා මේ රටේ අපි රටක් හිටියනම් විශේෂයෙන්ම ආදායම් ලැබෙන උද්‍යෝගයෙන් මේ බදු ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ කාර්යයක් තමයි සිද්ධ වුණේ. ඒ වගේම ප්‍රජෙක් වුණාම විශේෂයෙන්ම ආයවේදී මහජනතාව පුදුවෙන් තමන්ට යම් සහනයක් ලැබෙනවාද කියන බලාපොරොත්තුව සාමාන්‍ය දෙයක්. ඒ වගේම අපි රජයක් හැටියට කොතරම් ආර්ථික වශයෙන් දුෂ්කරතාවෙන් තිබුණාද අපේ රජය බලන කොතරම් සහන මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන තිබෙන බව ශීර්ම මම ටිකක් මතක් කරන්න. දැන් අපි කලිමුත් සරයක් අපි රජයේ නිලධාරීන්ට පාඩි වැඩි කිරීමක් සිදු කළා. මෙවරත් අපි 2500 දීමනාවක් ලබා දෙන මේ ආයවේ සඳහන් වෙනවා. පසුගිය කාලේ ඒ ලබා දුන්නේ 1000ක් මම හිතන්නේ පාඩියට එකතු වෙනවා. ඒ වගේම මම හිතන්නේ විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්නේ බොහෝ කාලෙ තිස්සේම තිබිච්ච ප්‍රශ්නයක්. දැන් ඒ ප්‍රශ්නේ විසඳලා ඒ අයටත් දැන් වැඩි වැඩිවීමක් කර තියෙනවා. ඒ වගේම කමාන්ඩෝස් වලට දීමනාව දැන් ඉහළ දැමල තියෙනවා. ඒ වගේම ජල යෝජනා ක්‍රම අලුතින් 1000ක් සඳහා මේ ආයෙන් මුදල් වෙන් කළ තියෙනවා. ඒ වගේම අලුතින් විවාහ වෙන අය සහ විදේශ ශ්‍රමිකයන් සහනදායි පොලිසියෙන් ණය ලබා දීමේ වැඩසටහනක් අලුතෙන්ම දැන් ආරම්භ කරලා තියෙනවා. මම දැක්කාද පත්තරේ අපේ ජයවර්ධනේ පුතා එතුමාත් බලාපොරොත්තු වෙන බව මේ වර්ෂයේ ඒ ණය ලබා ගන්න. වගේම ග්‍රාමීය පාසල් ළමයින්ට කිරි යුදුරක් ලබා දීම. ඒ වගේම හැම නිවසක් වගේම වැසිකිලි පාස්කම් ලබා දීම. ඒත් එක්ක විශේෂයෙන්ම උසස් පෙළ සමතුන්ට විශේෂ විදේශ අධ්‍යාපන සඳහා විශේෂයෙන්ම හාවර්ඩ් වගේම ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ පාසල්වල ඉගෙන ලබා ගන්න ශිෂ්‍යත්වය ලබා දීම. ඒ වගේම සරසවි වරම් අහිමිච්ච ඒ දරුවන්ට සහනය ලබා දීම. මේ වගේ මම සහන රසක් මේ තුළින් අපි දකිනවා. මම විපක්ෂ මන්ත්‍රී ආහන්න කැමති මේ සියල්ලම අපි නතර කරන්න ඕනේ කියලා ඔබතුම නාස කියන්නේ. මොගීම සහන ලබා දීමට මේ විපක්ෂයේ විරුද්ධද? මේකයි ප්‍රශ්නේ. දැන් විශේෂයෙන්ම අපි මෙතුන් තවත් එක හොඳ පියවරක් කරන් තියෙන ඒ තමයි සමුද්ධි ලාභී ලක්ෂ 6කට අපි සමුද්ධි ලබා දීමට කටයුතු කිරීම. මට මතක් වෙනවා මේ සමුද්ධි කියලා අපි අද නාමික වශයෙන් කියවට එදා කාලේ ජනසවි වැඩපැකිලිරයි එදා හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ඉන්න දුප්පත් ජනතාව ඒ නැති බැරි අය ඇතිහැරීම සඳහා ආරම්භ කරපු වැඩපිළිවෙලක්. හැබැයි අද සමුද්ධි කියලා නම වැස්සුණා. නමුත් එදා කාලේ ඒ ජනසවි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අපි දැක්කා මේ රටේ සාල පිවිදීමක් වගේම දුප්පත්තුන් මේගේ අත සරු කරන වැඩපිළිවෙලක්. ඒ තුළින් සමාජයේ විශාල වෙනසක් එදා කාලෙක දකින්න තිබුණා. වගේම ඒ දුප්පත්තුන් ඊට පස්සේ හැකියාවන්ත හැටියට මාරු වුණාට පස්සේ තවත් පිරිසක් අලුතෙන් එකතු වුණා. නමුත් මේ සමුද්ධ කියන වැඩපිළිවෙල එදා කාලේ සිට මා හිතන්නේ 94 සිට අද දක්වාම එකම කොටසයි මේකෙන් භුක්ති විඳින්නේ. නමුත් අද අපි කවුරු දන්නවා සමාජයේ දුප්පත් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට කිසිම දෙයක් නැහැ. අද සමුද්ධි ලාභී සමහර අයද තට්ටු දෙකේ ගෙවල් තියෙනවා, ඒ වගේම වාහන තියෙනවා, සෙල්ල වගේ තියෙන අය තමයි සමුදි ලබා ගන්න. නමුත් දුප්පත් අයට කිසිම දෙයක් නැහැ. නිසා මේවර මේ වැඩපිළ ලක්ෂ 6ක් මේ සමුදි ලබා දෙන වැඩපිළ මයත්තම අගය කරනවා. ඒ වගේම අපි කවුරු දන්නවා අපේ රටේ සංචාරය කටයුතු අද කඩාවැටලා තිනවා. විශේෂයෙන්ම පසුගිය කාලේ අපි මේ රටේ මේ දේශපාලවාසීන් ප්‍රශ්න ඇති වෙන්න කලින් මම හිතන්නේ ලෝකෙම ඉතාමත්ම හොඳ ඩිස්ට්‍රික්ෂන් හැටියට නම් කරපු තිබුණ මේ ලංකාව අපිට එන්නට තිබු විදේශිකයන් නොවේමි. මම හිතන්නේ විශාල පාඩුවට අපි මුහුණ පාන සිදු වුණා. ඒ වගේම මම දකිද තවත් රජ විශේෂ වැඩපිළිවෙළ තමයි ගම්පෙරළි වැඩපිළිවෙළ. අපි දන්නවා අපේ බොහෝ ගම්මානවල බොහෝ ප්‍රදේශවල තිබිච්ච අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට අපිට අවස්ථාව ලැබී තියෙනවා.
මේ දරුව ඇමතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
මේ තුලින් මම හිතන්නේ අපේ ගම්බද ප්‍රදේශවල ශාල වැඩපිළිවෙළක් අපිට දියත් කරන්න පුළුවන්. මට මතක් වෙනවා එදා මංගල සමරින මහත්මයා ආයේ කතා ඉදපත් කිරීමේදී එතුමා සඳහන් කරා මේ 52 මේ හොරාන්වේ පත්විච්චේ කාල සීමාව තුළ ඉස්සුරම කරේ මේ ගම්පරලිය වැඩපිළ නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදපත් කළ බව. එහෙනම් අපේ ගමට සමාජයට වැඩකරන ඒ නැති කිරීමට උත්සාහ දෙරීමක් තමයි එදා සිදු කළේ. මගේ අපි බොහොම අමාරු කාලෙ අවුරු තුනමාර කාලයක් ගත කරා. එනමුත් ඒ තුනමාර කාලයක් අවසන් වරලා අපි අද ඉදිරි නැවත නැගිටලා ජනතාවට මේ සහන සැලසමින් විශේෂයෙන්ම අපි අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමේදී අපි මේ ආයවේ ජයග්‍රහණය සඳහා සියලු දෙනාගේ සහය ලබා දෙන කාර්කිල්ලා සිටින් මානෙ ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. Honorable S. Yogeshwaran, you have 10 minutes, Honorable MP.
Gaurave Talamithangam Uripinaravargale, 2019-ஆம் ஆண்டு வரவு செலவு திட்டத்தில் பேசுவதையிட்டு மிகுந்த மகிழ்ச்சி அடைகின்றேன். இவ்வரவு செலவு திட்டத்தில் சிறுவர்களுக்கானது, மாணவர்களுக்கானது, தொழிலாளர்களுக்கானது, கீழைத்திய நாடுகளில் தொழிலுக்கு சென்றவர்களுக்குரியது, திருமணமாக புதிதாக திருமணம் செய்தவர்களுக்குரியது, வறியோர்கள், ஓய்வூதியம் பெறுவோர், சமுர்த்தி பெறுவோர், விசேட தேவைக்குரியவர்கள், தனியார்கள் போன்று பலருக்குமான பலவிதமான சலுகைகள் சார்பாக வரவு செலவு திட்டத்தில் ஒதுக்கீடு செய்யப்பட்டமையிட்டு முதலில் வரவேற்கின்றேன். ஆனாலும் யுத்தத்தால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மக்களின் துரித அபிவிருத்தி என்ற ரீதியில் ஒதுக்கப்படும் 5,000 மில்லியன் நிதியானது உண்மையிலே பாதிக்கப்பட்ட அம்மக்களுக்கு போதுமானதாக இல்லை என்பதனையும் இந்த சபையிலே தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். இருந்தபோதும் ஒதுக்கிய இந்த 5,000 மில்லியனும் இவ்வருடத்துக்குள்ளே அந்த மக்களுக்கு அந்த அபிவிருத்தி வேலைகளுக்கு செலவிடுவதற்கு அரசாங்கம் வழங்கி வைக்க வேண்டும் என்பதனையும் இந்த இடத்தில் கேட்டுக் கொள்கின்றேன். கடந்த 2018-ஆம் ஆண்டு யுத்தத்தால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மாற்றுத்திறனாளிகள், பெண் தலைமை தாங்கும் குடும்பங்கள், புனர்வாழ்வு அளிக்கப்பட்டவர்கள் சார்பாக ஒதுக்கப்பட்ட நிதிகள் எவ்வகையிலும் அந்த ஒதுக்கப்பட்டவரின் நலன் கருதி செலவழிக்கப்படாத நிலைமையை நாங்கள் காண்கின்றோம். வரவு செலவு திட்டத்தில் கொண்டுவரப்படுகின்றது, ஆனால் அவை நடைமுறைப்படுத்துவதில் தாமதமாக்கப்படுவதும் இல்லாமல் நடை செய்யப்படுவதும் காணப்படுகின்றது. 2017-ஆம் ஆண்டு வடக்கே முல்லைத்தீவில் ஒட்டி சுட்டான் ஓட்டி தொழிற்சாலை புனரமைப்புக்கு நிதியொதுக்கீடு வரவு செலவு திட்டத்தில் நடைபெற்றது. ஆனால் அங்கு பெரிதாக எந்த சாதனையும் அதுக்குள்ளே ஏற்படுத்தப்படவில்லை. தென்பகுதியில் இருப்போர்கள் தென்பகுதியில் இருந்து ஓடுகளை கொண்டு வந்து ஒட்டி சுட்டானில் வைத்து இது ஒட்டி சுட்டான் வீடு ஓடு என்று வீடுகளுக்கு வாங்குமாறு மக்களுக்கு விற்கின்றார்கள். இந்த நிலைதான் அங்கு காணப்படுகிறது. வரவு செலவு திட்டத்தில் ஒதுக்கப்படும் நிதிகள் பூரணமாக இவ்வருடத்தில் உரிய திட்டங்களுக்கு செலவழிக்கப்பட வேண்டும் என்பதனை இந்த சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். அரசு கம்ரலிய திட்டத்தின், அதாவது ஊரக எழுச்சி திட்டத்தின் மூலம் பல அபிவிருத்தி வேலைகளை மேற்கொள்வதற்கு முதலிலே வரவேற்கின்றேன். ஆனாலும் சென்ற 52 நாள் சதி புரட்சியால் தடைப்பட்ட திட்டங்களுக்கான நிதியை இவ்வருடத்தில் மீள வழங்குவதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்பதனையும் இந்த சபையிலே கேட்டுக் கொள்கிறேன். அது மாத்திரமின்றி 52 நாள் சதி புரட்சியின் காரணமாக சென்ற வருடம் வழங்கப்பட்ட பன்முகப்பட்ட நிதியில் கூட சில நிதிகள் முடக்கப்பட்டிருக்கிறது. இன்று வரை அது விடுவிக்கப்படாத நிலையில் இருக்கின்றது. ஆகவே சென்ற வருட இறுதிப்பகுதியில் ஏற்பட்ட அந்த சதி புரட்சியின் காரணமாக செலவிடப்படாமல் இருக்கின்ற நிதியை இவ்வருட பன்முக நிதியோடு சேர்த்து வழங்குவதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்பதனையும் இந்த சபையிலே கேட்டுக் கொள்கிறேன். இந்நாட்டில் தற்போது யுத்தம் இல்லாத நிலையிலும் அரசாங்கம் பாதுகாப்புக்கு மிக கூடுதலான நிதியை ஒதுக்கியது ஏன் என்ற கேள்வி எழும்புகின்றது. யுத்தம் மௌனித்தபின் மஹிந்த ராஜபக்ஷ அரசாங்கத்தில் ஒதுக்கப்பட்ட நிதியை விட கூடுதலான நிதி தற்போது ஒதுக்கப்பட்டிருக்கிறது. 2010 202 பில்லியன் பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டது. 2011 215 பில்லியன், 2012 229 பில்லியன், 2013 289 பில்லியன், 2014 253 பில்லியன், 2015 285 பில்லியன். இது மஹிந்த ராஜபக்ஷ ஆட்சி காலத்தில். தற்போதைய அரசாங்க காலத்தில் 2016 306 பில்லியன், 2017 284 பில்லியன், 2018 290 பில்லியன், தற்போதைய நிதி ஒதுக்கீட்டில் 2019 393 பில்லியன். ஏன் இதில் கூட நாங்கள் பார்க்கலாம், 2018 விட 103 பில்லியன் கூடுதலாக பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. இந்த அரசாங்கம் ஏதாவது யுத்தத்திற்கு ஆயத்தமாகின்றதா என்று நான் கேள்வி கேட்க விரும்புகின்றேன். ஆனால் இந்நாட்டின் அபிவிருத்திக்கு அவசியமான விடயங்கள் பல காணப்படுகின்றன. கல்வி, கல்விக்காக கிட்டத்தட்ட 4.54% தான் ஒதுக்கியிருக்கிறார்கள். ஆனால் மொத்த வரவு செலவு திட்டத்தின் நிதியில் மொத்தத்தில் 17% நிதி பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. கல்விக்கு 4.54%, சுகாதாரத்திற்கு 8.11%, வீடமைப்புக்கு 0.72%. அவசியமாக பலர் வீடு இல்லாமல் இருக்கிறார்கள், அதற்கு ஒதுக்கப்பட்ட நிதியே 0.72%. விவசாயம், மீன்பிடி, கால்நடை, நீர்ப்பாசனம் போன்ற அமைச்சுக்கு 4.94%. மலையக புதிய கிராம அமைப்பு, உட்கட்டமைப்பு வசதிகளுக்கு சமூக அபிவிருத்தி சம்பந்தமானதற்கு 0.17%. வடக்கு கிழக்கு மக்களின் மீள்குடியேற்றம் உட்பட புனர்வாழ்வு அபிவிருத்தி, தொழில் பயிற்சி, திறன் அபிவிருத்தி, இளைஞர் அபிவிருத்தி, தேசிய பொருளாதார கொள்கை என்ற பிரதமரின் கீழ் இருக்கும் அமைச்சுக்கு 4.25%. எனவே ஒதுக்கப்பட்டமை இந்நாட்டின் அபிவிருத்திற்கு அபிவிருத்தியின் மீது கரிசனை காட்டாத ஒன்றாக காணப்படுகிறது. பாதுகாப்பிற்கு கூடுதலான நிதி ஒதுக்கப்பட்டமையானது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று யுத்தத்தால் பல தொழிற்சாலைகள் வடக்கு கிழக்கு பகுதியை பாதிக்கப்பட்டு புனரமைக்கப்பட வேண்டிய நிலையில் உள்ள வேளை இவற்றுக்கான கரிசனை வரவு செலவு திட்டத்தில் கைத்தொழில், வர்த்தக, வாணிபத்துறை அமைச்சுக்கு 0.56% நிதியை ஒதுக்குவதன் மூலம் கண்துடைப்பாக காட்டப்பட்டிருக்கிறது. வடக்கு கிழக்கு பகுதியில் பல தொழிற்சாலைகள் புனரமைக்கப்பட வேண்டியதுடன் புதிதாகவும் உருவாக்கப்பட வேண்டும். ஆனால் கடந்த 2016 வரவு செலவு திட்டத்தில் கைத்தொழிற்சாலைகளுக்கு இயந்திர இறக்குமதிக்கு வரி விலக்கு அளிக்கப்பட்டு அதன் மூலம் மட்டக்களப்பு மாவட்டத்தின் கும்புறுமூலை எதனோல் தொழிற்சாலைக்கான கருவிகள் அர்ஜுன் அலோசியஸினால் கொண்டுவரப்பட்டது. இந்த தொழிற்சாலை அந்த பகுதியின் வாழ்வாதாரத்தையும் அந்த மக்களின் எதிர்கால நடவடிக்கையையும் பாதிக்கும் என்ற வகையிலே இந்த உயர் சபையிலே பல தடவைகள் எதிர்ப்பை வெளியிட்டோம். அது தவிர மக்கள் போராட்டங்களை நாங்கள் நடாத்தினோம். தமிழ் முஸ்லிம் அரசியல் பிரதிநிதிகள் கையொப்பமிட்டு ஜனாதிபதி அவர்களிடம் சமர்ப்பித்தோம் மட்டக்களப்பு மாவட்டத்தில். அவ்வாறு இருந்து பிரதேச சபை கூட அனுமதி அளிக்கப்படாத நிலையில் அது இயங்கியது. நாங்கள் அந்த கட்டுமானத்தை நிறுத்துவதற்கு பல முயற்சி எடுத்ததன் பிரகாரம் சில காலம் அது நிறுத்தப்பட்டிருக்கின்றது. ஆனால் திடீரென அர்ஜுன் அலோசியஸ் தற்போது பிணையில் சென்றதன் பின் இப்போது அங்கு மீண்டும் வேலைகள் ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. இரகசியமான முறையிலே அந்த எதனோல் தொழிற்சாலை கட்டுமான பணிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. அவற்றுக்காக 52 சிங்கள தொழிலாளிகளும் 35 தமிழ் தொழிலாளிகளும் 16 காவலாளிகளும் அங்கு கடமையில் இருந்து கொண்டிருக்கின்றார்கள். இந்தியன் கம்பெனி 3,250 மில்லியனை இந்த தொழிற்சாலைக்காக கொடுத்திருக்கிறது. அர்ஜுன் அலோசியஸ் 2,170 மில்லியனை இதற்கு வழங்கியிருக்கின்றார். மொத்தம் 5,420 மில்லியனில் இது கட்டப்படுகிறது. இந்த தொழிற்சாலை அந்த மக்களுக்கு பாதிப்பே அன்றி நன்மை இல்லை. ஆகவே இந்த தொழிற்சாலையின் கட்டுமான பணியை உடனடியாக நிறுத்துவதற்கு இந்த நாட்டிலே போதையற்ற நாடாக இந்த நாடை கொண்டு வர வேண்டும் என்று கூறி பல நடவடிக்கை எடுக்கின்ற மாண்புமிகு ஜனாதிபதி அவர்களும் இந்த நாட்டின் பிரதமரும் உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த உயரிய சபையிலே கேட்டுக் கொள்கின்றேன். இந்தியா வடக்கு கிழக்கு மக்களுக்கு அனுகூலமான தொழிற்சாலைகளை உருவாக்கும் என்று நாங்கள் எதிர்பார்த்தாலும் இந்தியன் கம்பெனிகள் வந்து உருவாக்குவது அந்த மக்களை வாழ்வாதாரத்தை சீரழிக்கின்ற தொழிற்சாலைகளை என்பதை இந்த சபையிலே கவலையும் தெரிவிக்கின்றேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அரசாங்கம் இவ்வரவு செலவு திட்டத்தில் வறிய மக்கள் வாழ்வாதாரத்தின் மேல் மேம்படுத்தும் முகமாக கடன் திட்டம் வழங்கும் செயற்பாட்டை கொண்டு வந்திருக்கின்றது. 2018 கொண்டு வரப்பட்ட பலநோக்கு கூட்டுறவு சங்கம் மூலம் கடன் வழங்கும் திட்டமும் முழுமையாக வெற்றியளிக்கவில்லை. ஆனாலும் நுண்கடன் பெற்று இன்று பல குடும்பங்கள் பணத்தை செலுத்த முடியாத நிலையில் நடுத்தெருவுக்கு வந்துள்ளனர். கிட்டத்தட்ட 169 பெண்கள் நுண்கடனின் காரணமாக தற்கொலை செய்துள்ளார்கள். எனவே அரசாங்கம் அனைத்து நுண்கடனில் இருந்தும் மக்களை விடுவித்து அதன் பணத்தை அரசாங்கம் பொறுப்பேற்பதுடன் அரசாங்கத்தால் வழங்கப்படும் கடன்களையும் இலகுபடுத்தி மக்கள் பெறக்கூடிய வகையில் ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்றும் இந்த உயரிய சபையிலே கேட்டுக் கொள்கின்றேன். கடந்த வரவு செலவு திட்டங்களில் முன்மொழியப்பட்ட பலநோக்கு கூட்டுறவு சங்கம் மூலமான கடன் வழங்கல், புனர்வாழ்வு அதிகார சபை மூலம் வழங்கப்படும் 2,50,000 ரூபா பெறுமதியான கடன் திட்டம் போன்றவை வறிய பாதிக்கப்பட்ட மக்களை சென்றடையவில்லை. மாறாக வங்கிகளில் அங்கு கடுமையான சுற்றி நிறுவனங்கள் காட்டப்பட்டமையால் அதை மக்கள் பெற முடியாமல் இருந்தது. ஆனால் வங்கிகள் அந்த பணத்தை வைத்து லாபம் அடைந்திருக்கின்றன. ஆகவே இன்று கடன் திட்டங்களை கொண்டு வந்திருக்கும் இவ்வரசு அதை அந்த வறிய மக்கள் பெறக்கூடிய வகையில் இலகுபடுத்தி கொடுத்து அந்த மக்களின் வாழ்வாதாரத்துக்கு உதவ வேண்டும் என்று இந்த சபையிலே கேட்டுக் கொள்கின்றேன். அது தவிர கடவுச்சீட்டுக்கு கடவுச்சீட்டுக்காக ஒரு நாள் பெறுவதற்காக 10,000-15,000 அரசு மாற்றி இருக்கின்றது. ஆனாலும் ஒரு நாளுக்காக வடக்கு கிழக்கில் இருந்து வந்து மக்கள் இங்கு தங்குவதாக இருந்தால் 2 நாள் செல்கிறது. ஆகவே மாவட்டம் தோறும் கடவுச்சீட்டு வழங்கும் நிலையம் உருவாக்கப்பட வேண்டும் ஒவ்வொரு மாவட்டத்திலும். அதே நேரத்தில் 2 மணித்தியாலத்தில் இந்த இவ்வளவு தொகையை பெறுவதனால் 2 மணித்தியாலத்தில் அந்த கடவுச்சீட்டை வழங்கக்கூடியதாக ஏற்பாடு செய்ய வேண்டும் என்றும் இந்த சபையில் கேட்டு எனது உரையை நிறைவு செய்கின்றேன்.
நன்றி. வினாடி பகல் வாக்கு
கரு மந்திரிதுமணி, மேம அயவே சம்பந்தவ விசேஷன் கரு மந்திரிதுமல்ல அதஹஸ் இதிரிபத் கிரீமேதி சுபவாதி அதஹஸ் மந்திரரு கீபதெனெக் கருணு இதிரிபத் கராமே அயவே சம்பந்தவ எனிசா மம மதக்கரன்னோனே மே அயவே கரு முதல் நமத்துமா இதிரிபத் கராயின் பசு அப்படி டெக்க மாதிய துளின் මං හිතන්නේ විවේචනයේ අඩුම අයවැයක් හැටියටයි මම සැලකන්නේ. මොකද අපිට කතා කරන්න පුළුවන්කමක් වෙනවා මේ අයවැයෙන් සහන රසක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ දේශීය ආර්ථිකයේ නගා සිටුවීමට ඉවහල් වෙන අන්දමේ සහ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ රසක් අත්කර දෙන අන්දමේ අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම ගරු මුදල් ඇමතුමාටත් මගේ කෘතඥතාවය පළ කරන්න කැමතියි. ඒ වගේම වත්මන් ආර්ථික අර්බුදය වගකිව යුතු කවුද? 2019 වර්ෂයේ අයවැය යෝජනා සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් අපේ රට මුණදී සිටින දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වැදගත් කරුණු කීපයක් මා සඳහන් කිරීමට කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, මා එසේ අදහස් කරන්නේ රට මුණදී ඇති ආර්ථික අර්බුදයට වත්මන් රජයේ වගකිව යුතු බවට ඒකාබද්ධ කල්ලියේ ආර්ථික විශේෂඥයින් ජනමාධ්‍ය ඔස්සේ නිතරම පදනම් විරහිත අන්දමින් බොරු බේගල් ඇදබෑම පුරුද්දක් කරගෙන සිටින නිසයි. 2015 ජනවාරි 8 වෙනිදා අපගේ රජයේ බිහිවි මේ රටේ පාලනය වාරගත්තේ පසුගිය සඳාන රජය ලබාගෙන තිබූ විශාල ණය කන්දරාවක් සමගයි. මුදල් අමාත්‍යංශයේ වාර්තාවට අනුව 2004 වර්ෂයේ රජයේ සමස්ත ණය ප්‍රමාණය පැවතුනේ රුපියල් බිලියන 2140ක්. නමුත් 2014 වර්ෂයේ අවසානය වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අනුව 2004 වර්ෂයේ සිට 2014 දක්වා කාල සීමාව තුළ රජයේ සමස්ත ණය ප්‍රමාණය 100.345කින් පමණ ඉහළ ගියා. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකි තත්ත්වයක්. ඒත් එසේ ලබාගත් ණය වැඩිපුර වැය කර යුතුව තිබුණේ දේශීය ආදායම ඉහළ නංවන ව්‍යාපෘතීන් සඳහායි. නමුත් පැවති සඳාන රජයේ එවැනි දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැහැ. පසුගිය රජය කෙටි කාලීන ගෙවීම් කොන්දේසි යටතේ ඉහළ පොලියට විශාල වශයෙන් ණය ලබා ගත්තා. මෙසේ ලබාගත් ණය වලින් වැඩි ප්‍රමාණයක් වැය කළේ ජනතාවට හෝ දේශීය ආර්ථිකයට ප්‍රතිලාභයක් ලැබෙන ව්‍යාපෘතීන් සඳහා නොවේ. මෙහි ඉතාමත් භයානකම තත්ත්වේ නම් 2016 වර්ෂයේ රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 86න් රුපියල් බිලියන 1686න් රුපියල් බිලියන 1352ක්ම එනම් 80%ක්ම වැය කිරීමට සිදු වුණේ පසුකිය රජයේ අධික පොලියට ලබාගත් ණය හා පොලී වාරිකය ගෙවීමටයි. මේ අනුව පසුගිය සඳාන රජයේ සිදුකලේ දේශීය ආර්ථිකය බරපතල ණය උගුලකට හසු කිරීමයි. සැබෑ තත්ත්වයේ එසේ වී තිබියදී ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය සංදර්ශන පවත්වමින් බොරු බේගල් ඇදවාමින් ජනතාවට ප්‍රකාශ කරන්නේ 2015 වර්ෂයේදී සඳාන රජයේ රටේ පාලනය බාර දෙන විට ඉතා යහපත් ආර්ථික තත්ත්වයක් පැවති බවයි. මේ වගේමයි ගරු මන්ත්‍රීතුමනි, 2010දීත් ආර්ථිකය බිඳුවටම වැටෙන අවස්ථාවේදී ගරු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාරගත්තෙන් පස්සේ ඒ ආර්ථිකය ධන මට්ටමට ගන්න පුළුවන්කමක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පුළුවන්කමක් වුණා. එම නිසා මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ වාර්තාවන්ට අනුව 2015 ජනවාරි 8 වෙනිදා සඳාන රජයේ ඉවත්ව යන විට දේශීය ආර්ථිකයට අත් වී තිබූ භයානක ඉරණම පිළිබඳව මා විසින් ඉදිරිපත් කළ කරුණුවලටද සාධාරණ ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙස මා සියලු ජනමාධ්‍ය ආයතනවලින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමනි, පසුගිය සඳාන රජය දේශීය හා විදේශීය වශයෙන් විශාල වශයෙන් ණය ලබා ගත්තත් දේශීය ආර්ථිකය නගා සිටුවීමට දායක වන කිසිදු මහ පරිමාණ ව්‍යාපෘතියක් ඔවුන්ගේ පාලන කාල සීමාව තුළ ක්‍රියාත්මක කළේ නැහැ. 1978 වර්ෂයේදී මහා පරිමාණ මහවැලි සංවර්ධන ව්‍යාපාරය බිහිකලෙත් එක්සත් ජාතික පක්ෂ රජයේ බව මා විශේෂයෙන් සඳහන් කිරීමට කැමැතියි. ඉන් අනතුරුව සඳාන රජයේ බලයේ සිටි කාල සීමාව තුළ එවැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එකක් හෝ රට තුළ ක්‍රියාත්මක කළේ නැහැ. මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මීට පෙරතුව වත්මන් ජනාධිපති අධිකරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද කීප අවස්ථාවකදී ප්‍රකාශ කරන පරිදි මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දියත් කිරීමට පසුගිය සඳාන රජයේ පැවති අවධියේ එතුමා බලවත් උත්සාහයක් දැරුවත් එය අසාර්ථක වුණා. එතුමාට ඒ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා ගරු මන්ත්‍රීතුමනි. නමුත් මේ යහපාලන ආණ්ඩු ආවෙන් පසුව තමයි එතුමාට මේ මොරගහ කන්ද ව්‍යාපෘතිය සහ කළුඅඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් වුණේ. ගරු මන්ත්‍රීතුමනි, මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කළේ අග්‍රාමාත්‍යකරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපගේ රජයේ විසින් බව මා මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ අනුව මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය නිසා අනුරාධපුර, පොළොන්නරුව, තිරිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි කුඹුරු හෙක්ටයාර් 82,000කට පමණ දෙකන්නේම වගා කිරීම සඳහා වාරි ජලය සැපයීමටත්, එමගින් පවුල් 130,000කට පමණ තිරසාර ආර්ථිකයක් ළඟා කර දීමටත්, වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3,000ක ඉක්ම වූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක් කිරීමටත්, මෙගාවොට් 25ක ආර්ථික විදුලි බලයක් උත්පාදනය කිරීමටත්, වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශ රැසකට පිරිසිදු පානීය ජලය සපයා දීමටත් ඉඩ ප්‍රස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම වයඹෑල ව්‍යාපෘතිය මේ හා සම්බන්ධ වයඹෑල ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක කුඹුරු වලට ජලය අක්කර අඩි 1,500,000ක් ලබා දීමට අපේක්ෂා කරනවා. එසේම වගාබීම් හෙක්ටයාර 12,500ක් වාරි ජලය සැපයීම තුළින් ගොවිපවුල් 13,000කට පමණ කුඹුරු ඉඩම් දෙකන්නේම වගා කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා ඇති. මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් විපක්ෂ නායකගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාද වත්මන් රජයට ස්තුතිවන්ත වනු ඇතැයි මම හුදක් අපේක්ෂා කරනවා. මොරගාකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 වර්ෂයේ අයවැයෙන්ද රුපියල් මිලියන 12,000ක් වෙන් කර දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යගරු මංගල සමරවීර මැතිතුමාට විශේෂ ස්තුතියක් පළ කිරීමටද මා මේ අවස්ථාවක් කරගන්නවා. උමාඔයේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය ගරු මන්ත්‍රීතුමනි, මේ තරම් වැදගත්කමක් ඇති මොරගහ කන්ද කළුගඟ වයඹෑල බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම හිතාමතා පැහැර හරිනු ලැබූ පසුගිය සන්ධාන රජය උමාඔයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් කටයුතු කළා. කුවක පරමාර්ථයේ යටිහිතේ තබාගෙන විශේෂඥ ඉංජිනේරුවරුන්ගේ උපදෙස් නොසලකා හරිමින් මෙම ව්‍යාපෘතියේ එවකට සිටි නායකයන් විශාල මුදලක් වැය කර ක්‍රියාත්මක කළා. ඔවුන් අදහස් කළේ ඌව පළාතේ සමහර ප්‍රදේශවල ජනතාවට ඇතිවන පීඩාවන් ගැන තැකීමක් නොකර ඌව පළාතේ ජල සම්පත තමන්ගේ ගම් ප්‍රදේශවල අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමයි. අවසානයේ සිදු වුණේ ඌව පළාතේ සමහර ගම් ප්‍රදේශවල ජනතාවට ඔවුන්ගේ උන්නිටි තැන් හා සියලු දේපල අහිමිවීමයි. අද එම ගැටලුව විසඳුම් සෙවීමට සිදු වී තිබෙන්නේ අපගේ රජයටයි ගරු මන්ත්‍රීතුමනි. 2019 අයවැය යෝජනා මා මුලින්ම සඳහන් කළ පරිදි පැවති සන්ධාන රජය විසින් දායාද කළ ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමේ විශාල වගකීම පැවරී තිබියදීත් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභයන් අත්වන අන්දමේ ජනතා හිතවාදී අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මුදල් අමාත්‍යකරු මංගල සමරවීර මැතිතුමා වෙත ප්‍රථමයෙන් මගේ බලවත් ප්‍රසාදය පළ කර සිටිනවා. සමෘද්ධි දීමනාව පසුගිය දශකයේ සමෘද්ධි දීමනා ලබා දීමේදී එම හිමිකම ලැබිය යුතු බොහෝ පවුල්වලට දේශපාලන හේතුන් පවා එම දීමනාව ලැබුණේ නැහැ. මෙවර අයවැයෙන් මෙම ප්‍රතිලාභයේ හිමි විය යුතු 600,000 පමණ පිරිසකට මෙම සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීම තුළින් මේ දක්වා අසාධාරණයකට ලක් වූ විශාල පිරිසකට සාධාරණය ඉටු කර දීම පිළිබඳවද ගරු මුදල් ඇමතුමාට මගේ ප්‍රශංසාව පළ කර සිටිනවා. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප 2019 ජූලි මාසයේ සිට රජයේ සේවකයන්ට රුපියල් 2,500ක් අන්තකාලීන මාසික දීමනාවක් 2,500ක් ලබා දීමටත්, විශ්‍රාම වැටුප් විෂමතාවයන්ට මුහුණ දී සිටින 585,000කට විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමටත් මෙවර අයවැයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍යතුමාගට කෘතඥතාවය පළ කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලටද මා කාරුණිකව ආරාධනා කරනවා. එසේම 2015 අපගේ රජයේ බලයට පත්වීමෙන් පසුව ඉතිහාසයේ විශාලතම වැටුප් වැඩිවීම ලෙස රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමටත්, සියලුම දීමනාවන් මූලික වැටුපට ඇතුළත් කිරීමටත් පියවරගත් බවද විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනා මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී ගරු මුදල් ඇමතිතුමාද සඳහන් කළ පරිදි ත්‍රිවිධ හමුදාවන්හි ඇතැම් දීමන අවුරුදු 20කටවත් වැඩි කාලයක් තිස්සේ වැඩිකර නොතිබීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. තත්වය එසේ වුවත් හමුදා රණවිරුවන් උද්ඝෝෂණය කළේ නැහැ, හර්තාල් පැවැත්වුවේ නැහැ, වර්ජින වලට පෙළඹුණේ නැහැ. ඔවුන් එදත් රට වෙනුවෙන් දිවිහිමියෙන් සේවය කළා, අදටත් එසේමයි. එම නිසා මෙවර අයවැයෙන් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ ගෙවල් කුලි දීමනා 100%කින් වැඩි කිරීමටත්, නිල ඇඳුම දීමනාව, ඒ වගේම යහපත් පැවැත්මේ දීමනාව, කමාණ්ඩෝ දීමනාව ආදියද වැඩි කිරීමටත් පියවර ගැනීම ගැන ගරු මුදල් අමාත්‍යතුමාට අපගේ කෘතඥතාවය පළ කර යුතු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා දෙනු ලබන රුපියල් 3000 මාසික දීමනාව මෙවර අයවැයෙන් රුපියල් 5000 දක්වා වැඩි කර තිබීම නිහතමානීව ඇගෙහිමට ලක් කරන ලෙස මා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාටද යෝජනා කිරීමට කැමැති. ගරු මුදල් ඇමතිතුමා සඳහන් කළ පරිදි මේ පිරිසට තවදුරටත් කොරොත්තු ලේඛනයෙන් රැඳී සිටීමට සිදුවන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, වකුගඩු රෝගීන් තවත් 5000කට පමණ රුපියල් 5000 දීමනාව ලබා දීමට මෙවර ආයවැය මගින් පියවර ගැනීම තුළින් පොරොත්තු ලේඛනයේ අහෝසි කිරීමට ගරු මුදල් ඇමතිතුමා කටයුතු කර තිබීම අපි අගය කළ යුතු වෙනවා. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන, යටිතල පහසුකම් සංවර්ධනය, ඒ වගේම ඒ සඳහා පෙරළිය ගම්පෙරළිය වැඩසටහන යටතේ මැතිවරණ කොට්ටාසයක් වෙනුවෙන් වෙන් කරන මුදල මෙවර ආයවැයෙන් රුපියල් මිලියන 200 සිට මිලියන 300 දක්වා වැඩි කර තිබෙනවා. ඒ අනුව මේ ප්‍රතිලාභ ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමට නියෝජනය කරන මැතිවරණ කොට්ටාස වලටත් කිසිදු ප්‍රභේදයකින් තොරව ලැබීම ගැන එතුමන්ලා සතුටු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් නගා සිටුවීම සඳහා ඉතාමත් සහනදායි පොලියක් යටතේ ණය ලබා දීම පිණිස රුපියල් මිලියන 60,000ක් මුදා හැර තිබීමද ඉතාමත් අගය කළ යුතු වෙනවා. ඔවුනට අවශ්‍ය ඇපසුරකුම්පත් ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අරමුදලක් පිහිටුවීමටත්, බැංකුවලින් මෙම ණය ලබා ගැනීමේදී මූණ පෑමට සිදුවන බාධාවන් හා ප්‍රමාදයන් පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංකයක් සහිතව වෙනම ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමටත් පියවර ගැනීම පිළිබඳ ගරු මුදල් ඇමතිතුමාටද මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වතුකම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය, දීර්ඝ කාලයක් සිට පවතින වතුකම්කරුවන්ගේ ජනතාවගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දීම ඉතාමත් සාධාරණ හේයින් මෙවර ආයවැයෙන් යෝජනා කර ඇති පරිදි වැවිලි කර්මාන්ත අමාත්‍යකරු නවින් දිසානායක මැතිතුමාද සමග
සාකච්ඡාවට
විසඳුම ලබා දෙන ලෙස මමද කාරුණිකව ඉල්ලා සිටිනවා. මාතලේ බර්නාඩ් අලු විහාරයේ ක්‍රීඩාංගණයේ නවීකරණය සඳහා මීට ප්‍රථමයෙන් ලබා දුන් රුපියල් මිලියන 194ට අමතර මාගේ විශේෂ ඉල්ලීම පරිදි මෙවර ආයවැයෙන්ද රුපියල් මිලියන 300ක් ලබා දීම ගැන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, මුදල් අමාත්‍යකරු මංගල සමරවීර මැතිතුමාටත්, ක්‍රීඩා අමාත්‍යකරු හරින් ප්‍රනාන්දු මැතිතුමාටත් මාගේ විශේෂ ස්තුතිය පළ කිරීමටද මේ අවස්ථාවක් කරගන්නවා. අපේ රටට විශේෂ විදේශ විනිමය රැගෙන එන විදේශගත ශ්‍රමිකයන් සඳහා පොලියෙන් 75%ක් රජය විසින් දැරීමේ පදනම් මත අවුරුදු 2කට ණය ආපසු ගෙවීමේ සහන කාලයක්ද සහිත රුපියල් මිලියන 10ක දක්වා ණය මුදලක් ලබා දීමටත්, ඔවුන්ගේ ජාත්‍යන්තර දුරකථන මත අයකරන විදුලි සංදේශ ගාස්තු ඉවත් කිරීමටත් මෙවර ආයවැයෙන් යෝජනා කර තිබීම ඉතාමත් ප්‍රශංසනීය බව මා සඳහන් කිරීමට කැමැති. ගරු මන්ත්‍රීතුමනි, ව්‍යවස්ථා විරෝධී ලෙස පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේදී අපගේ රජයේ විසිරුව හැරීම සිදු නොවුණා නම් මේ වර්ෂයේ මාර්තු 6 දින ඉදිරිපත් කළ මේ ආයවැය පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේදීම ඉදිරිපත් කිරීම තුළින් මෙවර ආයවැයෙන් ජනතාවට අත්කර දී ඇති සියලුම සහනයන් පසුගිය වර්ෂයේදීම ලබා දීමට ඉඩ ප්‍රස්ථාව තිබූ බව මා විශේෂයෙන් සඳහන් කිරීමට කැමැති. විශේෂයෙන් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ගම්පෙල්ලිය වැඩසටහන් මගින් මේ වන විටත් රටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අවස්ථාව තිබූ බවද පෙන්වා දිය යුතු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, 2015 දී අපගේ රජය බලයට පත් වූ පසු අපට පුළුවන් වුණා ජාත්‍යන්තර රටවල විශ්වාසය දිනා ගැනීමට. දැන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යුද අධිකරණයේ පිහිටුවීමේ හෝ ආර්ථික සම්බාධක පැනවීමේ තර්ජනයක් නැහැ. ඒ වගේම ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී සහභාගී වීමට ආරාධනා ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික නායකයා වන්නේ අග්‍රාමාත්‍යකරු රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. එම සමුළුවේදී එතුමාට හැකියාව ලැබුණා GSP Plus තහනම සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට. ඒ GSP Plus තහනම ඉවත් වීමතුලින් දේශීය භාණ්ඩ
ආයතනය
ආදායම ඉහළ නංවා ගැනීමටත් ගරු මුදල් අමාත්‍යතුමා අයවැය කතාවේදී සඳහන් කළ පරිදි යුරෝපා සංගමයට අයත් රටවලට මත්සී අපනයන 14% වැඩි කිරීමට වැඩි කර ගැනීමටත් අවස්ථාවක් සැලසී තිබෙනවා. විනාඩියක් දෙන්න කරුවන්. ඒ වගේම අපේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආධාර පවා දැන් විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ඒකාබද්ධ කණ්ඩායම පසුගිය අවුරුදු 4/30 මාධ්‍ය සංදර්ශන රැස්වීම පවත්වමින් අපගේ රජයට විරුද්ධව ගායනා කරන තේමා ගීතය බවට පත් කරගෙන තිබෙන්නේ මහ බැංකුව වැඳුම් කර සිද්ධියයි. මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව දැනටමත් ගරු අධිකරණයේ පවරා ඇති නඩුවට අනුව ඒට වගකිව යුතු පුද්ගලයන්ට නඩුවම් කිරීම සම්බන්ධයෙන් මමත් මුළුමනින්ම එකඟ වෙනවා. මහා භාණ්ඩාගාරයේ මෙවැනි සිද්ධියක් ඇති වූ ප්‍රථම අවස්ථාව මේ නොවේ. පසුගිය සඳාන රජයේ පැවති යවදීත් එනම් 2008 වර්ෂයේ සිට 2014 දක්වා කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී අක්‍රමිතයන් සිදු වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී තිබෙන නිසා ඒ පිළිබඳ පරීක්ෂණ කළ යුතු බවට එම ජනාධිපති කොමිසම විසින් වාර්තා කර තිබෙනවා. එම කාල සීමාවේ මුදල් අමාත්‍ය ධුරය දැරුවෙත් හිටපු රාජ්‍ය නායකයා බව විශේෂයෙන් සිහිපත් කිරීමට කැමැති. මේ පිළිබඳ මතකය අලුත් කර ගැනීමට අවශ්‍ය නම් ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ පිටු අංක 915 සහ 917 නැවත වරක් කියවා බලන ලෙස ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම මා යෝජනා කර සිටින්න කැමැති. අර්ජුන මහේන්ද්‍ර මහතා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කණ්ඩායමේ අපගේ රජයට විශාල වශයෙන් චෝදනා එල්ල කරනවා. මෙසේ ශ්‍රී ලංකාවෙන් පිටමං වී සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන් පමණක් නොවේ. රුසියාවේ තානාපතිවරයා වශයෙන් සිටියදී තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලන් මිලදී ගැනීමේ කටයුත්තේදී ඇමරිකානු ඩොලර් 350,000 වංචා කිරීම නිසා රුසියාව විසින් තානාපති සේවෙන් ඉවත් කළ උදයංග වීරතුංග මහතාගේ ගරු අධිකරණයේ මගහරිමින් විදේශ රටවල සැඟවීමින් සිටිනවා. ගරු මන්ත්‍රීතුමනි, උදයංග වීරතුංග මහතා කාගේ කවුදයි අපි හැම දෙනාම
නිඳන්නා කරුණක්. මට ඔබතුමාගේ කණ්ඩායමෙන් අඩු කරන්න නැතුව ඉදිරියට යන්න දෙන්න
බෑ.
මම එන විනාඩි 3ක් අඩු කරන ඔබතුමා කණ්ඩායම ඔබතුමා කතාව කරන්න.
ආ නෑ, එහෙනම් මම නවත්තන්න ගරුසා. මම මේක සභාගත
කරනවා. ඔබතුමාට පුළුවන් හෑන්ඩ් ෂොට් කරන්න.
බොහොම ස්තුතියි.